අයිවන් ආදරණීය දුවපුතේ, අදත් අපි රුහුණු සේවයේ රුහුණු ගුරු ගෙදර තුලින් ඔබ හමු වෙනවා. 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩමක් සාකච්ඡා කරන්න. අපි මීට කලින් දින ටිකේ අපි සාකච්ඡා කරා ජීවිගි ලක්ෂණික පාඩම යටතේ ජීවිගි ලක්ෂණ කීපයක්. ඔබට මතක ඇති, අපි සෛලිය සංවිධානය පිළිබඳව, පෝෂණය පිළිබඳව, ශ්වසනය පිළිබඳව, ඒ වගේම ප්‍රජනනය පිළිබඳව සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවීන්ගේ තවත් ලක්ෂණයක් වන වර්ධනය හා විකසනය. ඔබට මතක නම් ඔබ 6 වසරේදී ඉස්සෙල්ලාම ජීවීන් සහ අජීවීන් වෙන්කර හඳුනගන්න යොදාගත්ත නිර්ණායකය වුණේ වර්ධනය කියන එක. නේද? අපි ඉගෙන ගත්තා වර්ධනය වන දෑ ජීවීන් ලෙසත්, වර්ධනය නොවන දෑ අජීවීන් ලෙසත් තමයි පුතේ අපි හඳුනගත්තේ. හැබැයි අපි 10 වසරේදී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පුතේ අපි දන්නවා බහුසාලික ජීවියෙක් ගත්තහම, ඒ කියන්නේ බහුසාලික ශාක සහ සත්වෙන්ගේ ජීවිත ගත්තහම, මේකනම් ජීවිත ආරම්භ වෙන්නේ තනි සෛලයක් විදිහට. මේකෙන් අපි කලින් සාකච්ඡා කරබර මතක ඇති, අපි මේ තනි සෛලෙන යුක්තාණුව කියලා. මොකද්ද යුක්තාණුව? එතකොට මේ යුක්තාණුව සෛල විභාජනය වීමෙන් යම් කෘත්‍යයක් සඳහා විශේෂණ වූ පටක ඇති වෙනවා කියලා කිව්වා. එතකොට පුතේ මානව ලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලයක් ලෙස ඇදෙන යුක්තාණුව ගර්භාෂය තුළදී කලලයක් බවට විකසනය වෙලා පසුව ජනිතයක බවට පත් වෙනවා. මොකද්ද? අපිද කිව්වා ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වෙලා යුක්තාණුවක් හැදෙනවා. මේ යුක්තාණුව පුතේ සෛල විභාජනයෙන් යම් කෘත්‍යයක් සඳහා විශේෂණය වූ පටක ඇති වෙනවා. ඉතර පුතේ මානව ලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලයක් ලෙස ඇදෙන යුක්තාණුව ගර්භාෂය තුළදී කලලයක් බවට විකසන වෙලා පසුව ජනිතයක බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම ජීවිකුගේ වර්ධනය හා විකසනය පිළිබඳව අවබෝධ කර ගැනීමට ඔබට ප්‍රයෝජනවත් වේවි. ඉතර පුතේ ප්‍රධාන වශයෙන්ම බහුසෛලික ජීවිකුගේ වර්ධනයට දායක වෙන්නේ සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යා වැඩිවීම. මොකද්ද? ජීවිකුගේ වර්ධනයට දායක වෙන්නේ සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යා වැඩිවීම. ඉතින් පුතේ ඒකසෛලික ජීවිකුගේ වර්ධනය සලකන්නේ මොකද්ද? ඒකසෛලික ජීවිකුගේ වර්ධනය සලකන්නේ අපි හඳුන්වන්නේ සෛලයේ ප්‍රමාණය හා පරිමාව වැඩිවීම. මොකද්ද? ඒකසෛලික ජීවිකුගේ වර්ධනය ලෙස අපි සලකන්නේ සෛලයේ ප්‍රමාණය සහ පරිමාව වැඩිවීම. උදාහරණ ගත්තොත් එහෙම පැරමීසියම්, ඊස්ට්, ක්ලැමිඩෝමෝනස් වගේ ඒකසෛලික ජීවීන් සලකන්න පුළුවන්. එතකොට පුතේ සෛල වර්ධනය යනු ජීවී සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන වියලිබරේ වැඩිවීම. මොකද්ද සෛල වර්ධනය කියලා කියන්නේ? ජීවී සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන වියලිබරේ වැඩිවීම. ප්‍රත්‍යාවර්ත නොවන කියලා කියන්නේ මේ බර වැඩිවීම අපව අඩු වෙන්නේ නැහැ. ඒතර විකසන ලෙස අපි හඳුන්වනවා සෛල සංකීර්ණ භාවයෙන් ඉහළට යෑම. නැත්නම් සෛල සංකීර්ණ භාවයෙන් ඉහළ යෑම. එතකොට වර්ධනය කියලා කියන්නේ එතකොට පුතේ සෛලයක් සැලකුවොත් සෛල වර්ධනය කියලා කියන්නේ එහි ප්‍රත්‍යාවර්ත නොවන වියලිබරේ වැඩිවීම. එතකොට විකසනය කියලා හඳුන්වන්නේ සෛල සංකීර්ණ භාවයෙන් ඉහළ යෑම. ඒ අනුව පුතේ වර්ධනය හා විකසනය කියන ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් දක්වන්න පුළුවන්. එකක් තමයි ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම. මොකද ඒක ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම. දෙක, සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යා වැඩිවීම. සෛල විභාජනය මගින් සෛල බෙදීම මගින් සෛල සංඛ්‍යා වැඩිවීම. අයි තමයි සෛල විශේෂණය වීම. මොකද්ද සෛල විශේෂණය වීම? කියන්නේ සෛලයක් කිසියම් කෘත්‍යයක් ඉටු කිරීම සඳහා හැඩගැසීම. අපි කියන සෛල විශේෂණය කියලා. එතකොට මොකද්ද වර්ධනය හා විකසනයේ ප්‍රධාන පියවර තුන? එකක් තමයි ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛලස් ප්‍රමාණය විශාල වීම, සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වීම, තුන්වෙනි එක සෛල විශේෂණය වීම. එතකොට අපිට වර්ධනය කියන එක, ජීවීන්ගේ වර්ධනය කියන එක ක්ෂණිකව බලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඔබ දන්නවා ඔබ මෞකුසෙන් බිහි වෙනකොට ඉතා පොඩි නේද, තුටි පැටියෙක්. ඊට පස්සේ ඔයාලා කාලයත් එක්ක මොකද වෙන්නේ, ඔයාලගේ උස වැඩි වුණා, ඔයාලගේ බර වැඩි වුණා නේද, උස ගියා, මහත් වුණා නේ. ඒතර අපිට කාලයත් එක්ක මේක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. ඒතර කාලයත් එක්ක මේක නිරීක්ෂණය කරන්න වෙන්නේ සෙමින්. හැබැයි ශාක වර්ධනය පෙන්වීමට, නැත්නම් ශාක වර්ධනය පෙන්වීමට නිරීක්ෂණයට අපිට පුළුවන් උපකරණයක් සකස් කරන්න. ඊතර පුතේ ශාක වර්ධනය පෙන්වීමට භාවිත කරන උපකරණ අපි කියනවා වෘද්ධිමානය. මොකද්ද කියන්නේ වෘද්ධිමානය? ශාක වර්ධනය පෙන්වීමට භාවිත කරන උපකරණ අපි කියනවා වෘද්ධිමානය කියලා. ඊතර පුතේ ඔයාලගේ පෙළ පොතේ 147 පිටුවේ, පෙළ පොතේ 147 පිටුවේ මෙන්න මේ වෘද්ධිමානයක රූපසටහනක් තියලා තියෙනවා. පෙරලා ගත්තද? 147 පිටුව. එතකොට බලන්න මේ රූපසටහන හොඳින් නිරීක්ෂණය කරන්නකො. මේකට අපි යදාගෙන තියෙනවා පරිමාණයක් නේ, අර්ධ වෘත්තාකාර පරිමාණයක්. ඒක මැද්දේ බිංදු ලකුණු කරලා තියෙනවා. බිංදුවෙන් දෙපසට අපි මේක සමාන කොටස් වලට බෙදාගෙන තියෙන බෙදාගෙන පරිමාණය සකස් කරලා තියෙනවා. එතකොට ආධාරකයක් ඕනි කරනවා. එතන පෝච්චික සිටු පැලයක් අපි දා ගන්නවා. කප්පියක් ඕනි කරනවා. ඊළඟට කිසියම් බරක් ඕනි කරනවා. සහ නූලක් ඕනි කරනවා. දැන් මොකද කරන්නේ අපි? මේකේ පරිමාණය සම්බන්ධ කර ගන්නවා, සවි කර ගන්නවා ආධාරකයට. සවි කරගෙන මෙන්න මේ මල් පෝච්චිය සිටු පැලයට, පැලේ අග්‍රස්තයට මදක් පහලින්, අග්‍රස්තයට මදක් පහලින් නූල සම්බන්ධ කරලා, නූල ගැට ගහලා, ඒ නූල අපි කප්පිය හරහා යවලා, කප්පිය අපි එල්ලනවා. කප්පිය හරහා යවලා නූල අනිත් කෙරේ අපි බරක් එල්ලනවා. එතන මේ කප්පියේ අක්ෂලයට අපි, දැන් ඇක්සලයට අපි දර්ශකය සම්බන්ධ කරගන්න. ඔයාලට මේ දර්ශකය දිහා බලන්න ඕන නම් පුළුවන් ඉරටුවක් යොදා ගන්න පුළුවන්. මේ දර්ශකය පිටසපුතේ අපි අර පරිමාණයේ බිඳුව හා සමපාත වෙන විදිහට තියෙනවා. තියලා අපි මේක දින කීපයකට පස්සේ නිරීක්ෂණය කරනවා. මොකද කරන්නේ අපි? දින කීපයක් මේක අපි නිරීක්ෂණය කරනවා. එතකොට පුතේ මේ පැලය සෙමින් වර්ධනය වුණත්, සෙමින් වර්ධනය වුණත් කප්පියට සම්බන්ධ දර්ශකය මගින් එම ප්‍රමාණය විශාල පරිමාණකින් දක්වනවා. හැබැයි මතක තියාගන්න පුතේ, මේකෙන් අපිට ශාකයේ වර්ධනය මන්නින්න බෑ. මේක අපි යොදාගන්නේ ශාකයක් වර්ධනය බව පෙන්වන්න විතරයි, නිරීක්ෂණය කරන්න පමණයි. එතකොට පුතේ මේ ශාකයේ වර්ධනය වෙනකොට, එතකොට එහෙමනම් මේකේ දැබෙන නිරීක්ෂණ මොනවද? දැබෙන නිරීක්ෂණ මොනවද? දර්ශකය පරිමාණය ඔස්සේ චලනය වෙන්න ඕනේ ඉහළටද පහළටද? රූපසටහන හැටියටම මහන්. ඉහළටද පහළටද? එතකොට පුතේ මේ ශාකයේ වර්ධි උස යනකොට අර බර පහළට චලනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? දර්ශකය පරිමාණය ඔස්සේ ඉහළට චලනය වෙනවා. මොකද නිරීක්ෂණය? බර පිල්ලුව ස්කන්ධය පහළට චලනය වෙනවා. දර්ශකය පරිමාණය ඔස්සේ ඉහළට චලනය වෙනවා. එතකොට මේක අපිට යොදා ගන්න පුළුවන් පුතේ ශාකයක වර්ධනය ආදර්ශනය කරන්න පමණයි. ශාකයක වර්ධනය නිරීක්ෂණය කරන්න පමණයි. මේකෙන් අපි ශාකයක වර්ධනය මනින්න උදාගන්නේ නැහැ. එතකොට පුතේ ඔන්න ශාකත් වර්ධනය වෙනවා, සතුරුත් වර්ධනය වෙනවා, ඒකසෛලික ජීවිනුත් වර්ධනය කියන ලක්ෂණය පෙන්වනවා නේද? ඉතර්ෂා අපි කෝ ඒකසෛලිකෙක් සැලකුවොත් එහෙම යාගේ වර්ධනය කියලා හඳුන්වන්නේ මේ සෛලයේ වියලි බර අප්‍රතිවර්ති ලෙස වැඩිවීම. එතකොට බහුසලික ජීවික සැලකුවාම වර්ධන සැල ගන්න පුළුවන් අපිට සෛල විභාජනයේ සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම. එතකොට ඔන්න පුතේ අපි ජීවීන්ගේ ලක්ෂණ යටතේ ලක්ෂණ සාකච්ඡා කරා. මොනවාද සාකච්ඡාවේ ලක්ෂණ ටික වෙන්නේ? ඔබට අප මතක් කරගත්තොත් අපි ජීවිනිගේ ලක්ෂණ විදිහට මෙන්න මේ ලක්ෂණ ටික අපි සාකච්ඡා කරා. මොනවද? සෛලීය සංවිධානය, පෝෂණය, ශසනය, උද්දීප්තතාව හා සමායෝජනය, බහිස්රාවය, චලනය, ප්‍රජනනය හා වර්ධනය හා විකසනය. අපි මෙන්න මේ ලක්ෂණ ටික පහුගිය පාඩම්වල සාකච්ඡා කරා. සෛල සංවිධානය කියලා කියන්නේ මොකද්ද? පෝෂණය කියලා කියන්නේ මොකද්ද? ශසනය කියලා කියන්නේ මොකද්ද? උද්දීප්තව හා සමායෝජනය කියන්නේ මොකද්ද? බහිස්රාවය කියලා හඳුන්වන්නේ මොකද්ද? චලනය, ප්‍රජනනය හා ප්‍රජනනය, වර්ධනය හා විකසනය පිළිබඳව අපි සාකච්ඡා කරා. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මේ කියන ලක්ෂණ පෙන්වන්නේ ජීවීන් පමණයි. ජීවීන් පමණයි. හැබැයි මේ ලක්ෂණ වලින් සමහරක් කීපයක් අජීවීනුත් දක්වන අවස්ථා තියෙනවා. ඒ වගේම පුතේ සමහර ජීවී ස්වરૂප ජීවී හෝ අජීවී වස්තු ලෙස හඳුනා ගැනීමට අපහසුයි. මේක ජීවියෙක්ද අජීවියෙක්ද කියලා හඳුනා ගැනීමට අපහසුයි. එහෙම ජීවියෙක් තමයි වෛරස කියලා කියන්නේ. අපි මේ දවස්වල වෛරස පිළිබඳව සාකච්ඡා කරනවානේ නේ. දැන් මේ දවස්වල අපිට පුහුණු දෙන ප්‍රධානම තර්ජනය තමයි, අර්බුදය තමයි, ගැටලුව තමයි කොරෝනා ව්‍යසනය නේද? කොවිඩ් ව්‍යසනය. ඒතර මේ කොරෝනා වෛරසය මගින් තමයි කොවිඩ් කියන රෝගී තත්ත්වය ඇති කරන්නේ. එතකොට පුතේ මෙන්න මේ වෛරස සැලකුවාම එම ජීවී හෝ අජීවී ලෙස වෙන් කරන්න අපහසුයි. ඒතර වෛරසයක් ගත්තහම මේ වෛරස ප්‍රමාණය ඉතාමත් කුඩායි. ඒව නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණයි. වෛරසයක් කොච්චර කුඩාද කියනවනම් සාමාන්‍යයෙන් වෛරසයක විශාලත්වය වෙන්නේ බැක්ටීරියාවකින් 1000න් පංගුවක් විතර. බැක්ටීරියාවකින් 1000න් එකක් විතර තමයි වෛරසයක ප්‍රමාණය වෙන්නේ. එතකොට මෙන්න මේ වෛරස පවතින අවස්ථාව අනුව ජීවී මෙන්ම අජීවි ලක්ෂණත් පෙන්වනවා. ඒතර වෛරස සෛලසල අපි සලකන්නේ නැහැ. වෛරස සෛල විදිහට අපි සලකන්නේ නැහැ. කියන්නේ වෛරසෙට සෛලීය සංවිධානයක් නැහැ. ඒතර වෛරසයක් කියලා කියන්නේ පුතේ හැදිලා තියෙන්නේ මේකේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන නියස්ටික අම්ල තියෙනවා. ඒවට සැකසුණු ප්‍රෝටීන් කොපුවක් තියෙනවා. වෛරස් එකේ තියෙන මොකද්ද? නියස්ටික අම්ලය තියෙනවා. ඒවට සැකසුණු ප්‍රෝටීන් කොපුවක් තියෙනවා. ඒතර මේ වෛරසයක තියෙන නියස්ටික අම්ලය එක්ක DNA කොටසක් හෝ නැත්නම් RNA. අම්ල කොටස එක්ක DNA එහෙම නැත්නම් RNA. කිසිම විටක වෛරසයක් තුල DNA සහ RNA කියන නියස්ටික අම්ල වර්ග දෙකම පවතින්නේ නැහැ. ඔය දෙකෙන් එකක් පමණයි පවතින්නේ. මේ වගේම වෛරස විවිධ හැඩයෙන් සහ විශාලත්වයෙන් යුතුයි. වෛරස එයාල හැඩයෙන් වෙනස් වෙනවා, විශාලත්වයෙන් වෙනස් වෙනවා. ඒ වගේම වෛරස තුල පුතේ කිසිදු පරිවෘත්ති ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. එයාල සෛල සංවිධානයක් නැහැ. අපි වෛරස සෛල සලකන්නේ නැහැ. ඒ වගේම වෛරස තුල කිසිදු පරිවෘත්ති ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. හේතුව ඊට අදාළ ඉන්ද්‍රිකා කිසිවක් වෛරස තුල නැහැ. පරිවෘත්ති ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය කරන ඉන්ද්‍රිකා කිසිවක් වෛරසයක් තුල නැහැ. ඒ වගේම වෛරසයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් පුතේ සජීවී ධාරක සෛලයක් තුල පමණයි. එයාට තනිව ජීවේ පවත්වාගෙන යන්න බෑ. ඔබට 8-14 රූපේ දකින්න පුළුවන් මේ සුලබෝ දකින්න පුළුවන් වෛරසයක්. පේනවද ඔබට? ඔබ පොතේ මේක පෙරලාගත්තද? එතකොට මේ සුලබෝ දකින්න බෑ ශාක වෛරස විදිහට, වෛරස රෝග විදිහට ශාක වර්ණ මිරිස් කොලකොඩ වීම, කෙසෙල් වඳ පීදීම සලකන්න පුළුවන්. අතට සත්තු වෛරස රෝග විදිහට ඩෙන්ගු, සෙම් ප්‍රතික්ෂාව, ඉන්ෆ්ලුවෙන්සාව සහ එයිඩ්ස් රෝගය දක්වන්න පුළුවන්. අතට අපි වර්තමානයේ අලුත් වෛරස රෝගයක් හඳුනාගත්තා, COVID-19 නේද? COVID-19 මේකත් වෛරස ආසාදනයක්. එතකොට වැදගත්ම දේ තමයි පුතේ වෛරස් රෝග වලින් වැළැක්වීමට ඒ පිළිබඳ දැනුවත් වීම ඉතාමත් වැදගත්. දැන් මේ දවස්වල COVID-19 රෝගයෙන් ආරක්ෂා වෙන්න අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග නිතිපතා දිනපතා දැනුවත් කරනවා නේද? මුවාවරණයක් පළඳින්න, සමාජරත් භාවය පවත්ව ගන්න, සැමයටම දෑත් සෝදන්න කියන කියලා අපි දැනුවත් කරනවා. ඒ තුළින් පමණයි අපේ යහපත් පැවැත්ම තුළින් පමණයි මෙවැනි රෝගකින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ජීවීන් ජීවත් වෙන්නේ ඔවුන්ගේ ජීවය පවත්වා ගන්න පුළුවන් පරිසරය තුළ. එම නිසා එම පරිසර සංරක්ෂණය කිරීම තුළින් අපිට ඒ ජීවීන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අනුපතේ අපි මේ පාඩම සම්පූර්ණ සාකච්ඡා කරලා ඉවර කරා. හැබැයි මම ඊට කලින් මේ ප්‍රශ්න ඔබෙන් අහනවා. මම ඇහුවොත් එහෙම වෛරස අජීවී කියලා දක්වන්න ඔබ ඉදිරිපත් කරන්න පුළුවන් කරුණු කීපයක්. ඔබ මොනවද ඉදිරිපත් කරන්නේ? වෛරස අජීව බව ප්‍රකාශ කරන්න ඉදිරිපත් කළ හැකි සාක්ෂි නැත්නම් කරුණු මොනවද? එකක් තමයි පුතේ, සෛලිය සංවිධානයක් නොමැති වීම. සෛලම් ජීවියෙක් නම් සෛල සංවිධානයක් තියෙන. සෛලිය සංවිධානයක් සිදු නොවීම, කිසිදු පරිවෘත්ති ක්‍රියාවක් සිදු නොකිරීම, DNA හෝ RNA වලින් එකක් පමණක් පැවතීම. මේ වගේම අපිට පුළුවන් පුතේ වෛරස ස්පටිකීකරණය කරන්න පුළුවන්. ස්පටික බවට පත් කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ දේවල්. ඒතර මෙයා දක්වන එකම ජීව ලක්ෂණ තමයි එයට ගුණ නෙවීමේ හැකියාව තියෙනවා. කියන්නේ නව වෛරස ගොඩනැගීමේ හැකියාව තියෙනවා. හැබැයි නව වෛරස ගොඩනැගීමේ හැකියාව තියෙනත් පුතේ සජීවී ශරීරවලදී පමණයි. ඒ කියන්නේ වෛරස වලට ගුණ නෙවීමේ හැකියාව තියෙන සජීවී ධාරක සෛලයක් තුළ පමණයි. එහෙමනම් ඔන්න පුතේ අපි මේ පාඩම සාකච්ඡා කරලා අවසන් කරා. ඒ වගේම පුතේ මෙන්න මේ කියන කරුණු ටිකත් ඔබ අවධානයට ගන්න. එතකොට මේ පාඩම කියවීමෙන් අපිට මේ පාඩ අධ්‍යයනය කිරීමෙන් අපිට පුළුවන් පරිසරය අධ්‍යයනය කරලා ජීවීන් සහ අජීවීන් වෙන් කරලා හඳුනා ගන්න. ඒ වගේම මතක තියාගන්න සෑම ජීවියෙකුටම පරිසරය තුළ නිශ්චිත ස්ථානයක් තියෙනවා. ඒ සෑම ජීවික පරිසරයේ පැවැත්ම සඳහා වැදගත්. ඒ නිසා පුතේ සෑම ජීවිනු ගරු කිරීමටත් ඔවුන් අප පරිසරයේ අත්‍යවශ්‍ය කොටස් කරන සැලකීමටත් පුරුදු වෙන්න ඕනි. එතකොට ඔබ පුරුද්දක් විදියට පරිසරය අධ්‍යයනය කරන්න, පරිසරය හඳුනා ගන්න දවසේ සුළු හෝ වේලාවක් වෙන් කරගන්න. ඒ තුලින් ඔබට මේ කරුණු මනාව වැටහෙනවා ඇති. එහෙමනම් අද අපි පාඩම අවසන් කරනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.